जन्मभूमि
जन्मभूमि
आयुबोवन नवसीलंते ओक्लनोर एक्सत श्रीलंका संगमे अनुग्रहेन सैम बदा दावकम रात्रि अटाई पहलवट उबत अपत गुवनिन हमवन जन्मभूमि गुवन विदुली वडसटहनई मी දැනුම සහ රසවින්දනය බෙදා ගනිමින් සුපුරුදු පරිදි අප සමග හෝරාවක් ගත කිරීමට අපෙන් ඔබට ඇරයි. FM 104.6 ගුවන්තරංගයේ ඔස්සේ සහ www.planetaudio.org.nz /Janmabhoomi webpadaviya osse obata me wedasatahanata sawandimata puluwan.
Maane kese pologave nidhanavi
aibowan hitawathuni ada 2023 janawari masa 18 wani badada shri buddha varshayen nam 2565 වන්නේ දුරුතු මාස අව දියවක නම් තිතියලත් බුදදා. හොඳයි සහෘදේනි 2022 වර්ෂයේ ගෙවි ගොස් 2023 අලුත් අවුරුද්ද ලබා විකාශනය කෙරෙන මගේ පළමුවෙනි ජන්මභූමි වැඩසටහනයි මේ. ග්‍රීෂ්ම ඍතුවේ උණුසුම මැද එළඹී ඇති මේ සැඳෑවේදී සැඳෑ අඳුරත් සමගින් ඔබේ නිවහනට ගොඩවදින අපි උපාලි සහ චන්ද්‍ර අපි 2022ත් පසු කරලා නත්තලත් පසු කරලා 2023 නම් වූ අලුත් අවුරුද්දකට පිවිසුණා. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අපි පසුගිය දෙසැම්බර් 17 වෙනිදා නත්තල් සමර උළෙලක්ද පැවැත්වූ බව ඔබ දන්නවා ඇති. කොහොමද මේ ලැබූ අලුත් අවුරුද්ද 2023 බව තීරණය වුණේ? කවුරුත් දන්න දෙයක් ඒ ජේසුතුමන්ගේ උපත නිසා. ජේසුතුමන්ගේ උපතේ සිට ක්‍රිස්තු වර්ෂයේ ගණන් ගැනන නිසා. ඒකෙන් කියවෙන්නේ ජේසුස් වහන්සේ බිහි වුණේ ක්‍රිස්තු වර්ෂ 1 අවුරුද්දේ දෙසැම්බර් 25 වෙනිදා කියන එකයි. හරි දෙයක. බොහොම දෙනෙක් කියන එක වැරදි කියලා. ඒ ගැන නොයෙකුත් මතිමතාන්තරත් තියෙනවා. වාද විවාද කරමින් ලියවුණු පොත්පත් ලිපි ලේඛනත් දහස් ගණනක් තියෙනවා. බයිබලයේ කීතු උපත සිදු නිශ්චිත දිනයක් ගැන සඳහන් නොකිරීම නිසා වෙන්න පුළුවන් මේ වාද විවාද ඇති වී තිබෙන්නේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලද්දේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි වර්ෂයේ හෝ 6 වෙනි වර්ෂයේ කියලා කෝවිද්දසුන් කියා සිටිනවා. ඒක ඇහුවාම ඔබට වැටහෙනවද එතන තියෙන හාස්‍යජනක ස්වරූපය? ක්‍රිස්තු වර්ෂය ආරම්භ වන්නේ උන්වහන්සේගේ උපත සමගනේ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1 දිනේ. ක්‍රිස්තු පූර්ව 4 වෙනි වර්ෂයේ කියන්නේ ඊට අවුරුදු 4කට පෙර. ජේසුතුමන් ක්‍රිස්තු පූර්ව 4 වෙනි වර්ෂයේ උපන්න කියන්නේ උන්වහන්සේ උපන්නේ උන්වහන්සේ උපදින්න අවුරුදු 4කට පෙර. හරිම හතර බීරි කතාවක් නේද? කලබල වෙන්න දෙයක් නැහැ. මේ කියන්නේ කීතු උපත සැබවින්ම සිදුනේ සම්මතයේ පවතින ක්‍රිස්තු වර්ෂ 1 දී නොව ඊට අවුරුදු 4කට පෙර බවයි. කොහොම වුණත් කීතු උපත සිදු දිනය ගැන පොදු පිළිගැනීම නම් දෙසැම්බර් 25 වෙනිදා. අපේ 2023 හැදෙන්නේ කීතු උපතින් පසු වෙන 2023 අවුරුද්ද හැටියටයි. වැඩි කරදර නැවි ඒ බව පිළි අරගෙන ඉදිරියට යමු. ඇත්තටම ලෝකයේ ඊටාම වැදගත් ලෙස සැලකෙන බොහෝ දේවල් ගැන පොදු එකඟතාවයක් නැහැ. ඒක ටිකක් අහන්නත් උදුම දෙයක්. කීතු උපත ගැන පමණක් නොවේ. විශ්වයේ උපත ගැන ලෝකයේ එකඟතාවයක් තියනවද? නැහැ. මිනිස් වර්ගයාගේ උපත ගැන එකඟතාවයක් තියනවද? නැහැ. ආගමික විශ්වාසයන් ගැන සතුට යන කුමක්ද? හොඳම රාජ්‍යපාලනයේ කුමක්ද? කොටින්ම සත්‍ය යන කුමක්ද? ඔය කිසිම දෙයක් ගැන ලෝකයේ එකඟතාවයක් නැහැ. අපි ජීවත් වෙන්නේ මතිමතාන්තර වලින් පිරුණු ලෝකයක. කවුරුත් තමන් දරන මතය හරිබව ප්‍රකාශ කරන්න දරන උත්සාහය නිසා ප්‍රේක්ෂකයන් වන අපිත් නිවැරදි කුමක්ද යන්න හොයාගන්න බැරුව අතරමං වන අවස්ථා තියෙනවා. මිනිසුන් තමන් දන්නා දේ ගැන පමණක් කතා කරනවා නම් මිනිත්තු පහක් ඇතුළත ලෝකේ නිශ්ශබ්දතාවයෙන් පිරී යන බව කවුරුත් පඬිවරයෙක් කියා තිබෙනවා. තවත් කියමනක් තිබෙනවා, ඔබ නිශ්ශබ්දව සිටින තාක් කල් ඔබ මෝඩයෙක්ද නැද්ද කියා කවුරුත් දැනගන්නේ නැත. එහෙත් ඔබ කතා කරන්න පටන් ගත් හැටියේම සියලු සැක දුරු වී යයි.
සංගීත සිංහල ද්වීපේ පිනවන්ට සවන් ඇසුවන් ගෙසුඳින් සංගීත සිංහල ද්වීපේ මාවාගේ උගත් මේ කාලෙ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ මාවාගේ උගත් මේ කාලෙ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ මහා මෝඩකමක් තව ඇත්ත රටේ මා එක්ක අනේ ඇයි කෝපේ මහා මෝඩකමක් තව මා එක්ක අනේ ඇයි කෝපේ සවන් ඇසුවන් ගෙසුඳින් සංගීත සිංහල ද්වීපේ මාවාගේ උගත් මේ කාලෙ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ ශාස්ත්‍රයක් නැත්නම් නොදකින් නරේවාදන් පෙරින්නා දැන් පුරා පල්ලෙන් ඉලංගේ රංගේ මාගෙන් තේරේ පිනවන්ට සවන් ඇසුවන් ගෙසුඳින් සංගීත සිංහල ද්වීපේ පිනවන්ට සවන් ඇසුවන් ගෙසුඳින් සංගීත සිංහල ද්වීපේ
අපි දැන් ශ්‍රී ලංකාවේ කරුණු කාරණා ගැන ටිකක් කතා කරමු. 2023 පටන් ගන්න මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ජනගහනය කීයක් වෙනවා ඇයි? ලෝක බැංකු අස්තවේන්තු අනුව නම් 2,22,00,000ක්. ඒ කියන්නේ මිලියන 22.2ක් වෙනවා අපේ ජනගහනය. පිරිමි මිලියන 10.7යි. ඒ කියන්නේ ජනගහනය 48%. ගැහැනු මිලියන 11.5. ප්‍රතිශතයක් හැටියට 52%. ලෝකයේ තත්ත්වය මීට වෙනස්. සමස්ත ලෝකයේ පිදිමි ප්‍රතිශතය වැඩි. ඒ කියන්නේ 51%. ගැහැනු ප්‍රතිශතය 49%. World Population Review ආයතනය කියන හැටියට අපේ ජනගහනය දවසට 253 බැගින් වැඩි වෙනවා. හැබැයි ජනගහන වර්ධන වේගය නම් දැන් හොඳටම අඩු වෙලා 1968 කාලයේ ජනගහනය වාර්ෂිකව වැඩි වුණා 2.4ක වේගයෙන්. අද ඒ වේගය 5ට වැටිලා. ඒ කියන්නේ ජනගහන වර්ධන වේගය 5 ගුණයකින් අඩු වෙලා. දැන් ශ්‍රී ලංකාවේ ජනගහනය වැඩි වන්නේ ඉතාම හැමි. ඒ අතරේ ලෝක ජනගහනය පිළිබඳ තත්ත්වය කොහොමද? එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන හැටියට 2022 නොවැම්බර් 15 කෝටි 801 වෙනිදා උපන්නා. ඒ කියන්නේ නොවැම්බර් 15 ලෝක ජනගහනය බිලියන 8ක් බවට පත් වුණා. බිලියන 7 සිට 8 දක්වා ජනගහනය වැඩිවීමට අවුරුදු 12ක් ගත වී තිබෙනවා. තව අවුරුදු 15ක් ගත වූ තැන, ඒ කියන්නේ 2037 ලෝක ජනගහනය බිලියන 9ක් වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.
ඔබ අහලා ඇති ජන ඝනත්වය ගැන, population density ගැන. සාමාන්‍යයෙන් මේ දර්ශකයෙන් මනින්නේ කිසියම් භූමි ඒකකයක් තුල කොපමණ ජනසංඛ්‍යාවක් පදිංචි වෙලා ඉන්නවද කියන කරුණ. නිදසුණක් ගනිමු. දැනට මුළු ලෝකයේම ජනගහනය මිලියන 8000යි. ලෝකයේ සමස්ත වර්ග ප්‍රමාණය මුහුදු ඇතුළුව වර්ග කිලෝමීටර් මිලියන 510යි. නමුත් මුහුදු සාගර ප්‍රමාණය ඉවත් කළාම ගොඩබිම් ප්‍රමාණය තිබෙන්නේ වර්ග කිලෝමීටර් මිලියන 150යි. ඒ අනුව සමස්ත ලෝකයේම ජනගහනත්වය එක වර්ග කිලෝමීටරයකට 52යි. නමුත් මේ සංඛ්‍යාවන් එච්චර තේරුමක් ඇති දේවල් නෙවෙයි. ඒ මොකද කාන්තාර කඳු ඇටි වැනි මිනිසුන් නොමැති ප්‍රදේශත් ඊට ඇතුළත් වන නිසා. ඇත්තම කියනවා නම් අද ලෝකයේ ජනගහනයෙන් 95%ක්ම ජීවත් වන්නේ කිලෝමීටර් මිලියන 15ක් පමණ වූ කුඩා ප්‍රදේශයක. ලෝකයේ වැඩිම ජනගහනත්වය තිබෙන්නේ ඉතාලියේ ආසන්නයේ පිහිටි කුඩා රාජ්‍යයක් වන මොනාකෝ රටේ. එහි වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 26,300ක් ඉන්නවා. හැබැයි ඉතින් මොනාකෝ කියන්නේ මහා විශාල රටක් නෙමෙයි. වර්ග කිලෝමීටර 2යි මුළු රටම. පොඩි දූපතක්. එක්තරා විකට කතාවක තිබුණා මිනිසුන් පිරි ඉතිරි යන පළාතක, ඒ කියන්නේ උග්‍ර ජනගහනත්වයක් තියෙන ප්‍රදේශයක මිනිසු මැරුණාම භූම දාන කරන්නේ කොහොමද කියලා. ඉඩක් නැහනේ. උත්තරය මොකක්ද ඒකට දීපු? මෘත ශරීර කෙලින් අතට වල දමනවා කියන එක. ඒකත් හොඳ විසඳුමක් තමයි. හැබැයි කනගාටුව, ඔවුන්ට අවසන් ගමන් යන්න වෙන්නේ හිටගෙන. ඇත්තටම මොනාකෝ රාජ්‍යයේ එකම එක සුසාන භූමියක් තියෙනවා. ඒ රට නීතියක් දාලා තියෙනවා භූම දාන කළ හැක්කේ මොනාකෝ රටේ ස්ථිර බලංචිකරුවන්ට පමණයි කියලා. විදේශිකයෙකු ඒ රටේ දිමිය ගියොත් ආපසු තමන්ගේ රටට මෘත ශරීරය යැවිය යුතුයි. ඒක ඉතින් ප්‍රශ්නිකුත් නෙමෙයි. ඒ මොකද මොනාකෝ දේශීය ජනතාව ඉන්නේ 10,000යි. අනික සියල්ලම විදේශිකයෝ. ලංකාවේ තත්ත්වය කොහොමද? ශ්‍රී ලංකාවේ ඉන්නේ වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 341යි. අපේ නවසීලන්තයේ වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 19යි. බොහොම ලිහිල් ජනගහනත්වයක්. ඉතින් මේ පාරවල්වල නිදහසේ ඇයිදගෙන යන අපි කොළඹ ඇයිදගෙන යනකොට මිනිසුන්ගේ ඇඟේ හැප්පෙනවා කියලා කේන්ති අරන් වැඩක් නැහැ.
Nandam Mahal
අපි කලිනු සඳහන් කළා වගේ ශ්‍රී ලංකාවේ ජනගාන සංයුතියේ ස්ත්‍රී පුරුෂ අනුපාතය දල වශයෙන් සෑම කාන්තාවන් 100කටම පිරිමින් ඉන්නේ 97යි. ප්‍රශ්නයක් නෙවෙයිද? හැබැයි සමස්ත ලෝකෙම ගත්තොත් නම් සෑම කාන්තාවන් 100ටම පිරිමි 102ක් ඉන්නවා. ඒ කියන්නේ පිරිමින් වැඩි. ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහනය කාන්තාවන්ට වඩා අඩු නිසා ඔන්න අපේ ඉලන්දාරින්ට ලංකාවට යන්න එම ඕනේ නම් එහෙ ඉල්ලුම වැඩි. කවුද ඉලන්දාරි කියන්නේ? තරුණයින්ට තමයි. නමුත් ඉලන්දාරියා කියන්නේ ඉල්ලන් දැරියා. දැරියන් ඉල්ලන්න. ඒ කියන්නේ කාටද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනේයි. අලුතින් මනාලයන් වෙන්න බලාපොරොත්තු වන තරුණයන්ට විසක්.
ජනගහනයට අදාළ තවත් කරුණ දෙකක් දිහා බලමු. ඔබ දන්නවා ඇති ජීවන අපේක්ෂා කාලය ලයිෆ් එක්ස්පෙක්ටන්සි කියන්නේ මොකක්ද කියලා. කෙනෙකු උපදින මොහොතේ ඔහුට ජීවත් වීමට කොපමණ කාලයක් අපේක්ෂා කළ හැකිද යන්න තමයි එයින් අදහස් වෙන්නේ. ශ්‍රී ලංකාවේ පිරිමි ජීවන අපේක්ෂා කාලය අවුරුදු 74ක්. ඒ කියන්නේ පවතින සියලුම තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම පිරිමියෙකුට අවුරුදු 74ක් සාමාන්‍යයෙන් ජීවත් විය හැකි බවට නිගමනයක් තියෙනවා. කාන්තාවන්ගේ ජීවන අපේක්ෂා කාලය අවුරුදු 81ක්. ඉතින් කාන්තාවන් වැඩි වෙන එක ආන්නක් දෙයක්ද? ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ඉහළ තත්ත්වයක පැවතීමත් ඉහළ මට්ටමේ ජීවන අපේක්ෂා කාලයක් පවත්වා ගැනීමට හේතු වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. හැබැයි ඉදිරියට නම් කුමක් වේදයි කියන්න බෑ. බෙහෙත් හිගේ, උපකරණ හිගේ, පහසුකම් හිගේ වැනි ප්‍රශ්න සෞඛ්‍ය සේවාව වෙලාගෙන තියෙන බව අපි සියලු දෙනාම දන්නවා. අප ඉන්න නවසීලන්තේ නම් ගැහැණු පිරිමි ජීවන අපේක්ෂා කාලය පිරිමි අවුරුදු 81යි, කාන්තාවන් අවුරුදු 84යි. ඇත්තටම ගත්තොත් සමස්ත ලෝකයේම සෑම රටකම ඒ රටේ කාන්තාවන්ගේ ජීවන අපේක්ෂා කාලය වැඩි.
තව අපට සතුට වෙන්න පුළුවන් කරුණක් තමයි ශ්‍රී ලංකාවේ අවුරුදු 15න් ඉහළ වැඩිහිටි පිරිමි සාක්ෂරතාවය 91%. ඒ වගේම කාන්තා සාක්ෂරතාවය 93%. සාක්ෂරතාවය කියන්නේ ලිවීමේ කියවීමේ හැකියාව. ඒ කියන්නේ අපේ වැඩිහිටි ජනගහනයෙන් 92%ක් උගත්තු. ඒක ඇහුවම ආඩම්බරයක් හිතට එනවද? සමස්ත ලෝකයේ වැඩිහිටි සාක්ෂරතාවය 86%. අපි ඊට ඉහළයි. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා යුනෙස්කෝවේ සංඛ්‍යා අනුව අපට වඩා සාක්ෂරතාවයෙන් ඉහළ රටවල් 90%කට වැඩි තියෙන බව ඇහුවාම ටිකක් දුක දෙන්නත් පුළුවන්.
පෙර කාලේ රුසියානු සමූහ ආණ්ඩුව යටතේ තිබුණ උස්බෙකිස්තානය, කසකස්ථානය වැනි රාජ්‍යයන් 100%ක සාක්ෂරතාවයෙන් යුක්තයි. ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ පවතින බව කියන පින්ලන්තෙත් 100%ක් වෙනවා. ඒ කියන්නේ රටේ ඉන්න සියලුම වැඩිහිටියෝ උගත්තු. අපි ඉන්න නවසීලන්තයේ වැඩිහිටි සාක්ෂරතාවය 99%ක්. ගැහැණු පිරිමි දෙපාර්ශවයේම 99%යි. ලංකාවේ අපේ සමහර අයගේ සාක්ෂරතාවය කොයිතරම් ඉහළද කියනවා නම් කවදාවත් වැස්සකටවත් පාසල් ගියේ නැති අයත් ඉංග්‍රීසි පත්‍ර බලනවා. ඒ පත්‍රවල සඳහන් වෙලා තියෙන නම්ගම් දරන අයගේ විස්තර ඒ පත්‍ර කියවන අය හොඳින් දන්නවා. පිගොට් කියන්නේ කවුද? ඔහු උපන්නේ කොහෙද? කවදද? ආදී විස්තර කටපාඩමින් කියන්න දන්නවා. ඒ විතරක් නෙමෙයි ඉංග්‍රීසි ලියනවා. කුඩා කොළ කැවිලි වල එහෙම ඉංග්‍රීසි අකුරු ලියන අය ඔබත් සමහරට දැකලා ඇති.
අකුරු බේ කිමිනිහා ඉංග්‍රීසි ඉගෙන ගත්තද මන්දා මල පොති අකුරු බේකී මිනිහා තියෙනවා බොලේ ඉංගිරිසි අකුරු ලියනවා මල පොති අකුරු බැකී මිනිහා ඉංගිරිසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා අග ඉඳලා මුලට බලනවා කොහෙන් ඉගෙන ගත්තද මන්දා
සාක්ෂරතාවය කියන්නේ ලියන්න කියන්න තියෙන හැකියාව. ඒ කියන්නේ උගත්කම. බුද්ධිය නෙමෙයි. බුද්ධිය ඊට එහා ගිය දෙයක්. සෑම බුද්ධිමතෙක්ම උගතෙක්. සෑම උගතෙක්ම බුද්ධිමතෙක් නෙමෙයි. උගතෙක් කිව්වේ පොතෙන් ලබාගත් දැනුම විතරක් නෙමෙයි. ලෝකයෙන් ලත් දැනුම ඊට අවශ්‍යයෙන්ම ඇතුළත් වෙනවා. කොග්ගල ප්‍රඥා ලෙස ප්‍රකට මාර්ටින් වික්‍රමසිංහ මහතා හත්වෙන්න දක්වා උගත් කෙනෙක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ගැන එහෙමයි සඳහන් වෙන්නේ. ඔවුන් පොතේ උගතුන් නොවුනත් බුද්ධිමතුන් බවට නම් කිසි විවාදයක් නැහැ. කවුරුවත් කිව්වට මෙහෙම කරපන් කියලා ඊට වඩා වෙනස් විදියකට කිරීම වඩාත් හොඳයි කියලා තීරණය වෙන්නේ බුද්ධිය නිසයි. බුද්ධිය කියන්නේ කපටිකමටද? නැහැ. කපටිකම යනු රැවටීමේ දක්ෂකම කියලයි ශබ්දකෝෂයේ තේරුම දෙන්නේ. හොඳම නිදසුන දේශපාලඥය. ඒ අතින් ලංකාවේ බොහෝ මැති ඇමතිවරුන් ඉදිරියෙන්ම ඉන්නවා. ඔවුන් කරන කියන දේවල් බැලුවහම ඔවුන්ට තිබෙන්නේ බුද්ධියට වඩා කපටිකම බව වටහා ගන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒ වගේම සමහර ආචාර්ය මහාචාර්යවරුන් කියන කරන දේවල් බැලුවහම නම් ඔවුන්ට ඇත්තේ උගත්කම විනා බුද්ධිය නොවන බව හොඳටම සනාථ වෙනව නේද? එක මහාචාර්යවරයෙක් ජපානයෙන් ඉතාම සහනදායි කොන්දේසි යටතේ ලංකාවට ලැබෙන්න තිබුණු සැහැල්ලු දුමුරිය සේවාව ජනාධිපති ගෝඨාභයට කියා නවත්වා දමපු හැටි ඔබ අසන්නට ඇති. එවැනි මෝඩ මහාචාර්යවරුන් කියන ගොන් කතා වටහා ගන්නට නම් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.
අන්න එක තමයි බරපතලම ප්‍රශ්නේ. අසන්නා සිහි බුද්ධියෙන් අහනවාද? එහෙම අහනවා නම් එකම කතාවට නැවත නැවත රැවටෙන්නේ ඇයි? සිහි බුද්ධියෙන් අහන්නේ නැති නිසා. ඇයි සිහි බුද්ධියෙන් අහන්නේ නැත්තේ? කියන්නා කෙරෙහි තිබෙන විශ්වාසය නිසා, නැත්නම් වහල්කම නිසා. ලංකාවේ දේශපාලන කතා විශ්වාස කරන අන්ධභක්තිකයන් නැත්නම් වහලුන් ඒ කතා විචාරයෙන් නිතුව අහන්නේ නැහැ. තමන්ගේ නායකයා කියන ඕනම දෙයක් හරි බව පිළිගන්නේක ඔවුන්ට වඩාත් පහසුයි. තමන් සදාටම රැවටිමින් සිටිනව නේද කියන කරුණ ගැනත් ඔවුන්ට තැකීමක් නැහැ.
2022 දිහා හැරී බලන මේ වෙලාවේ ලෝකයේ වෙනත් රටවල් සහ ජාත්‍යන්තර ආයතන අපේ රට දිහා බැලූ හැටි කොහොමද කියලා ටිකක් විමසා බලන්න වටිනවා. අපේ වත්පොහොසත්කම් වලින්ම පටන් ගනිමු. මේ දවස්වල මාධ්‍යවල නිතර දකින්න ලැබෙන පුවතක් තමයි අපේ රට එන්න එන්නම ණයවලින් මිදිකෙන්න. ඒ කියන්නේ හිස ඔසවන්න බැරි තරමට ණයවලින් මිදිකෙන්න පටන් අරන් කියන පුවත. අපි ඒ තරමට බංකොලොත් ණයකාරයද?
රට පිළිගත් වාර්තා කීපයක් දිහා බලමු. ලෝක බැංකුව හා අපේ මහා බැංකුව කියන හැටියට රාජ්‍ය ණය දිගින් දිගටම ඉහළ යනවා. මේ ණය 2022 අප්‍රේල් වන විට ඩොලර් බිලියන 51ක් වුණා. මේ ණයෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිබුණේ විදේශ මුදල් වෙළඳපොලින් අධික පොලියකට. 53%ක් ලබාගෙන තිබුණේ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් සහ රටවලින්. ඇත්තෙන්ම රටවල් කිව්වට රටවල් තුනකින්. චීනයෙන් 10%ක්, ජපානයෙන් 10%ක්, ඉන්දියාවෙන් 2%ක්. චීනෙන් ගන්න ණය මුදල් වලින් භාණ්ඩ මිලදී ගත හැක්කේ චීනයෙන්ම පමණයි. හොඳයි, කොහොම වුණත් මුදල් වෙළඳපොලින් බිලියන 24ක්ම ණයට ගත්තේ ඇයි? ආයතනවලින් නොගෙන. ඒකට හේතුව තමයි පිළිගත් ආයතනවලින් ණය ගැනීමේදී ඔවුන් කොන්දේසි පනවනවා. රජය කැමති නැහැ ඒ කොන්දේසි වලට. ඒ මොකද ලෝක බැංකුවේ පදයට නටනවා, නැත්නම් IMF එකේ පදයට නටනවා කියලා විවේචන එනවට ආණ්ඩු හැම එකක්ම බයයි. මුදල් වෙළඳපොලින්, ඒ කියන්නේ පෞද්ගලික හෝ එවැනි ස්ථානවලින් ණය ගැනීමේදී කොන්දේසි අඩුයි. තවත් වාසියක් තියෙනවා. පොඩි කොමිස් මුදලකුත් ඒකෙන් වෙන් කරගන්න පුළුවන්. කොහොම නමුත් බිලියන 51ක් වූ මුළු ණය ප්‍රමාණයෙන් 2022 දී ලංකාවෙන් ගෙවිය යුතු වාරිකය වුණේ ඩොලර් බිලියන 7ක්. නමුත් ලංකාවට විදේශ විනිමය තිබුණේ ඩොලර් බිලියන 1.6යි. ඉතින් කොහොමද ණය ගෙවන්නේ? ඒ නිසා 2022 අප්‍රේල් මාසයේදී ණය නොගෙවා ඉන්න ආණ්ඩුව තීරණය කළා. වෙන මොනවා කරන්නද? රජය තමාම ඒකපාක්ෂිකව ඩිෆෝල්ටර් කෙනෙක් නැත්නම් ණය පැහැර හරින්නෙක් බවට නිල වශයෙන්ම ප්‍රකාශ කළා. එහෙම කරලා රජය උත්සාහ කළා එතෙක් මගහරවමින් සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහන ණයක්, ඒවත් බේල් අවුට් එකක් ලබා ගන්න. නමුත් මේ වෙනතුරුත් ඒ සාර්ථක වී නැහැ. ලැබුණත් ඒ ණය වාරිකය ගෙවීමට කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මේ නිසා රජය ඊළඟට උත්සාහ කළා ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ඉන්දියාවත් අනික් ආයතනත් මේ වැඩේට එකඟ වුණා. ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගෙවන වාරිකය ප්‍රමාණය පොලිය පමණක් ගෙවනවද, තව ටිකක් කල් ගන්න පුළුවන්ද වැනි කාරණා දෙපාර්ශ්ව අතර සාකච්ඡා කරලා තීරණය කරගන්න ඕනේ. ඒක ඒකපාක්ෂිකව කරන්න බෑනේ. ඉන්දියාවත් අනික් ආයතනත් ඊට එකඟ වුණාට චීනය එකඟ වුණේ නැහැ. පැවති ආණ්ඩු විසින් අපේ හොඳ මිත්‍රයෙක් ලෙස වර්ණනා කරනු ලැබූ චීනය ලංකාවට සැලකූ ආකාරය ගැන නොයෙකුත් විවේචන ඇති වුණා ඊට පස්සේ. මේ ගැන අධ්‍යයනය කිරීමට රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවකුත් ආණ්ඩුවෙන් පත් කළා. ශ්‍රී ලංකා ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ලාභ ලබමින් පවතින ආයතනය පෞද්ගලික අංශයට විකුණා දැමීමට දැන් නිර්දේශ ඉදිරිපත් වී තිබෙනවා. රටේ භූමිය පවා කොටස් කර සින්නක් කර වෙනත් රටවලට විකුණමින් පවතින අවස්ථාවක මේ පුදුම වෙන්න දෙයක්වත් නෙවෙයි.
අමන දනන් කෑගැසුවක් හතර වටේ
ශ්‍රී ලංකාව මෙයාකාරයට ණය ගෙවීම පැහැර හැරීම හෙවත් ණයට පොළු තැබීම කරද්දී ලෝක ප්‍රකට මූල්‍ය පරිදේශන ආයතන අපි ගැන මොනවද සඳහන් කළේ? ලෝක ප්‍රකට මූඩි ආයතනයෙන් ලංකාව CAA2 සිට CA තත්ත්වයට පහත හෙළුවා. ඒ වගේම අනිකුත් ලොව පිළිගත් ණය වර්ගීකරණ ආයතන වන ෆ්ලික් සහ SNP විසින්ද ශ්‍රී ලංකාව වර්ගීකරණයෙන් පහත හෙළුවා. ලොව පිළිගත් මේ ක්‍රෙඩිට් රේටින් ඒජන්සි ශ්‍රී ලංකාව ගැන කළ මේ වර්ගීකරණයට එරෙහිව කරුණු ලංකාවෙන් දක්වා තිබුණා. නමුත් රටක සියලුම ආර්ථික තත්ත්වයන් සැලකිල්ලටගෙන කරන මෙවැනි වර්ගීකරණයන් ගැන රටවල්වල ආණ්ඩු කියාපාන ගල් පැලෙන බොරුවලට වඩා ඒ ආයතනවල නිගමන තමයි ලෝකය පිළිගන්නේ. මේ ආකාරයට රටක් පහත හෙළීමේ නරක ප්‍රතිඵලයක් වන්නේ සම්මත ජාත්‍යන්තර ණය දෙන ආයතන අපට ණය දීම ප්‍රතික්ෂේප කිරීමයි. ඒකෙන් සිද්ධ වෙන්නේ පිළිගත් ජාත්‍යන්තර ආයතන වෙනුවට එක එක රටවලින් ඔවුන්ගේ දැඩි කොන්දේසිවලට යටත්ව ණය ගැනීමට සිදුවීමයි. අපට ණය දෙන්න සමහර රටවල් බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඒ මොකද අපට ණය ආපස ගෙවන්න බැරි බව ඔවුන් දන්න නිසා. ඉතින් මොකද වෙන්නේ? රටේ සම්පත් විකුණා දැමීම තමයි වෙන්නේ.
මේ තදබල අහිතකර තත්ත්වයේ පවතිද්දී ඊයේ පෙරේදා තවත් දරුණු පහරක් ශ්‍රී ලංකාවට එල්ල වුණා. ඇත්තෙන් මේක එල්ල වුණේ ලංකා රජයට නොව ලංකාවේ බැංකු පද්ධතියටයි. අප කලින් සඳහන් කළ ලෝක ප්‍රසිද්ධ මූල්‍ය පරිවර්තන ආයතන එයින් විශේෂයෙන් එයින් ෆිච් කියන ආයතනය ලංකාවේ බැංකු 10ක් පල්ලෙහාට ඇදලා දැම්මා. ඒ කියන්නේ ශ්‍රේණිගත කිරීම වලින් පහලට ඇදලා දැම්මා. මේ බැංකු 10ට රාජ්‍ය බැංකු දෙකකුත් ඇතුළත්. ලංකා බැංකුව සහ මහජන බැංකුව. ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ සියලුම බැංකු වාගේ ඊට ඇතුළත්. මේ වෙන වචන වලින් කියන්නේ මොකක්ද? ලංකාවේ බැංකු පද්ධතියෙන් බැංකු 10ක් බංකොලොත් කියන එකයි. මේ ගැන සමාජ ක්‍රියාකාරකයෙකු හා විචාරකයෙකු වන පැතුම් කර්නර් කරන පැහැදිලි කිරීමක් මේ.
පහුගිය දවසක ෆිච් රේටින් සමාගම ලංකාවේ බැංකු 10ක් ශ්‍රේණිගත කිරීම වලින් පල්ලෙහාට දැම්මා. ෆිච් රේටින් සමාගම කියන්නේ ලෝකේ අපි දන්න S&P, Moody වගේ සාමාන්‍ය ආර්ථිකය ගැන පරීක්ෂණ කරන, සමීක්ෂණ කරන, අධීක්ෂණය කරගෙන ඉන්න සමාගම්. මේවා රටක් විදිහට අපි මේ ක්‍රෙඩිට් මාකට් එකේ කොහොමද බිහිව වෙන්නේ කියන එක ගැන යම් කිසි ශ්‍රේණිගත කිරීමක් කරනවා. ලංකාව රටක් විදිහට විදේශීය බැඳුම් කර වෙළඳ පොලේදී ටිකින් ටික කඩාගෙන වැටුණා. 2016 විතර ඉඳලා අපේ ක්‍රෙඩිට් රේටින් එක සීග්‍රෙන් අඩු වෙන්න ගත්ත B+ වල ඉඳගෙන. අපි දන්නවා හැමදාම මාස කීපයකට පාරක් පහුගිය අවුරුදු දෙක තුන ගත්තාම මේ ක්‍රෙඩිට් රේටින් එකෙන් අපි අඩු වෙනවා. ක්‍රෙඩිට් රේටින් එක පල්ලෙහාට බැහැලා බැහැලා යම් කිසි අවස්ථාවක් ආවා අපි ඩිෆෝල්ට් වෙන. ඒ කියන්නේ දැන් මාස 10ක් ආසන්න අවුරුද්දක් විතර ඉඳලා ගත්තාම ලංකාව ක්‍රෙඩිට් රේටින් එකෙන් ඩිෆෝල්ට් වෙලා තියෙනවා. විදේශ රටවලට විදේශීය ණය හිමියන්ට අපි ගෙවන්න තියෙන ණය ගෙවීම සම්බන්ධයෙන් අපි ඩිෆෝල්ට් බංකොලොත් ගෙවලා නැහැ. එතනදී අපි දැන් අපිට කවුරු හරි ණයක් දෙනවා නම් මේ අපේ රේටින් එක බලලා තමයි දෙන්නේ. දැන් කියන්නේ දෙන්න එපා කියලා. මොකද රට ණය ගෙවා ගන්න බැරි වෙන තරම් බංකොලොත් වෙලා රේටින් එකෙන් බිඳ වැටිලා තියෙන්නේ අන්තිම තලයට ගිහිල්ලා විදේශීය ණය සම්බන්ධයෙන්. හැබැයි දැන් මේගොල්ලෝ අලුත් රේටින් එකක් මේ දානවා අපිට. මේ බැංකුත් අපේ ඩවුන් ග්‍රේඩ් කරලා බැංකුත් ශ්‍රේණිගත කිරීම වලින් පල්ලෙහාට ගිහිල්ලා. එතකොට මේක මොකද්ද කියලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. හොඳයි. දැන් එහෙනම් අපි අර කලින් අපිව ඩවුන් ග්‍රේඩ් කරේ විදේශීය ණය ගෙවීම සම්බන්ධයෙන්. විදේශ ණය ඩොලර් ණය ගෙවා ගන්න බැරිම සම්බන්ධයෙන් අපි දන්නවා ඒත් එක්කම අපේ ඩොලර් සංචිත හිඳිලා ගිහිල්ලා ඩොලර් සංචිත නැත්තට නැති වෙන තැනකටම ආවා. ඒ වෙනද තමයි අපි බංකොලොත් උනේ. ඉතින් මේ වගේ මේ බැංකු ඩවුන්ග්‍රේඩ් කරලා තියෙන්නේ ඒ වගේ ආසන්න සමාන දෙයකට. හැබැයි ඒ විදේශ ණය සම්බන්ධයෙන් නෙමෙයි, මේ දේශීය ණය සම්බන්ධයෙන්. ඒක කොහොමද වෙන්නේ කියලා මෙහෙම බලන්න පුළුවන්. මේ දවස්වල අපි දන්නවා අපේ රටේ පොලි අනුපාතකේ තාමත්ම ඉහළයි. 30%කට ආසන්න ප්‍රමාණයක් තමයි පොලි අනුපාතකේ තියෙන්නේ. ඒ හින්දා තියෙන ලොකුම ගැටලුව තමයි මෙච්චර අධික පොලියකු දේශීයව තියෙන ණය හිමියන්ට ගෙවන්න වීමත් තුල, බැංකු වලට ගෙවන්න වීමත් තුල රජයේ අයවැය පරතරය තවත් විශාල වීම. ඉතින් රජයේ මෙච්චර පොලියකුත් ගෙවන්න ඕනේ. දැනටත් සතිපතා මාසෙකට දෙපාරක් විතර මේ බැඳුම් කර එළියට එනකොට ඒක විශාල වශයෙන් රජයේ මිලදී අරගෙන ණය වෙනවා. ඉතින් මේ දේශීය ණයත් විශාල වශයෙන් ගෙවන්න තියෙන එක අපේ අයවැයේ වැය පාර්ශවය විශාල වශයෙන් ලොකු කරලා තියෙනවා. ඉතින් ඒකේ තේරුම තමයි මේ 30%ට මේක දිගින් දිගටම ගන්න බෑ. මොකද රටේ සමස්ත ආදායමෙන් දැනට අය අංශය කොහොමත් අඩු වෙලා නැති ණයවැයේ. ඒකෝ රටේ සමස්ත ආදායමෙන් දේශීයව මේ එකතු වෙන අලුත් ණය සහ පොලියත් ගෙවන්න බැරි තනක් ආණ්ඩුවට එනවා. අර ඩොලර් නැතුව විදේශීය ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් දැන් එක අවස්ථාවක් එනවා. රුපියලුත් නැහැ.
ඔබ මේ සමන්දමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන්තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ්පිටුවේ ඔස්සේ මීට සවන් දිය හැකි. එසේම සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසයක් තිස්සේ එකී විප්පඩවිය තුළ රඳවා තැබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. මෙම ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ විප්පඩවියෙත් Facebook පිටුවේ සඳහන් කර ඇති. නැවතත් කියන්නම් අපේ විප්පඩවි ලිපිනේ www.uslaauckland.net.nz. අපේ Facebook පිටුව උස්ලා ඕක්ලන්ඩ් එනිසෙඩ්.
ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් දින උත්සවය පෙබරවාරි මාස 11 උදේ 9:00 මවුන්ට් ඇල්බර්ට් යුධානුස්මරණ ශාලාවේදී පැවැත්වේ. පැමිණෙන්න සහභාගී වන්න. අපේ විදේශ වත්කම් ගැන තවත් පැත්තක් බලමු. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව මහ බැංකුව සතුව ඇති රත්රන් සංචිතවල තත්ත්වය මෙන්න මෙහෙමයි. 2021 රන් සංචිතවල වටිනාකම $382,000,000. 2022 එහි වටිනාකම $175,000,000 බැස්සා. ඒ කියන්නේ හරි අඩකින් අඩු වුණා. 2023 පටන් ගන්නා විට රත්රන් සංචිතයේ වටිනාකම $27,000,000. 6 ගුණයකින් පහත වැටුණා. පහත වැටුණා කිව්වට ඉන් අදහස් කළේ මිල පහත වැටුණා කියන කරුණ නෙමෙයි. ඉන් අදහස් කළේ මහ බැංකුව විසින් රත්රන් සංචිත විකුණා දැමූ බවයි. මොකක්ද ඔබට හිතෙන්නේ? gedara tiyena kanakara badu vikunanne koi welawata da kiyala mama amuthuwen kiyanno neda? අපි ප්‍රාර්ථනා කරමු අපේ මව්බිම නායකාරයන්ට සින්න නොවේවා කියලා. ණය ගෙවන්න බැරි වුණොත් නායකාරව ඉල්ලන දේ දෙන්න වෙනවා. රට රටවල්වත් එහෙම වෙනවද? ඔව් වෙනවා. මේ බලන්න මේ උදාහරණ. මොම්බාසා සිට නයිරෝබිය දක්වා දුම්රිය මාර්ගයක් තැනීමට $10,00,000,000 කෙන්‍යාව ණයට ගත්තා. දැන් ණය ගෙවා ගන්න බැරුව ඉතාම ලාභ ලබමින් තිබුණු මොම්බාසා වරායේ චීනයට දෙන්න කෙන්‍යාවට සිද්ධ වෙලා තියෙනවා. අපේ හම්බන්තොට වරාය සහ පෝට් සිටිය 99 අවුරුද්දකට බඩු දුන්න වගේ වැඩක් ඒක. එහෙම චීනයට පවරලා දීලත් ලංකාවට සිදු වෙලා තියෙනවා චීනයෙන් ගත්තු ණයත් නොකඩවාම ගෙවන්න. අපූරු ගනුදෙනු නේද? පාලකයින් බිලියන ගණනින් හොරකම් කරනකොට ණය දෙන්න කියන දෙයට එහෙයි කියන සිද්ධ වෙනවා. ඔබ අහලාද උගන්ඩාවේ එන්ටබේ ගුවන් තොටුපළ ගැන? ත්‍රස්තවාදීන් කණ්ඩායම ගුවන් යානයක් පැහැරගෙන එන්ටබේ ගුවන් තොටුපළට ගියා. එහි සිටි මගින් බේරා ගන්න ඊශ්‍රායෙල් හමුදා ක්ෂණික ප්‍රහාරයක් එල්ල කර ප්‍රාණඅපකරුවන් 106 දෙනාගෙන් 102ක්ම බේරගත්තා. මෙන්න මේ කියන ප්‍රසිද්ධ එන්ටබේ ගුවන් තොටුපළ පුළුල් කරන්න උගන්ඩාව චීනයේ ප්‍රසිද්ධ එක්සිම් සමාගමෙන් $207,000,000 ණයක් ගත්තා. ලංකාවත් බොහෝ විට ණය ගන්නේ මේ කියන එක්සිම් බැංකුවෙන්. එක්සිම් බැංකුව චීන රජයට අයිති එකක්.
නයිගිසුමේ රහස් වගන්ති තියෙනවායි කියලා අප්‍රිකානු උපත්පත් ඒ දවස්වල ලොකු අනතුරක් වීමක් කළා. කවුරු ගණන් ගත්තේ නැහැ. උගන්ඩාවට මේ නයි ගෙවා ගන්න බැරි වුණා. මොකද වුණේ? චීන රජයට අයත් එක්සිම් බැංකුව එන්ටබේ ගුවන්තොටුපළ අත්පත් කරගත්තා. අද එන්ටබේ ගුවන්තොටුපළේ අයිතිකාරයා චීනේ. උගන්ඩා නීතිපතිවරයා ඒ දවස්වල කියා තිබුණා නයි ගෙවන්න අපට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. අපේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහා බැංකුව අධිපති වෙලා ඉන්න කාලේ කිව්වෙත් ඒ විදිහටම තමයි. නයි ගෙවන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. සිද්දේ අපි කවුරුත් දන්නවා. රටේ ආර්ථික දේශපාලන හා සමාජමය අතින් විශාල වෙනසක් සිදු නුනොත් ලංකාවේ කොටස් නායකාරයන් අත්පත් කර ගැනීම නම් වළක්වන්න බැරි වෙයි ඉදිරියට. මේ සේරම මෙහෙම වෙද්දිත් අපේ වියදම් වල අඩුවක් තියනවාද? ලබන පෙබරවාරි 4 වෙනිදා නිදහස් උත්සවය සඳහා, මොකද්ද නිදහස් උත්සවය කිව්වේ? පිටරට වලින් ණයට ලබාගෙන දෙන අවියාවිද ආදිය රටේ ජනතාවට පෙන්වීම සඳහා. සරල වශයෙන් කියනවනම් රුපියල් කෝටි 20ක් වැය වෙන බව පුවත්පත් වල පළ වී තිබුණා. එහෙම වුණත් මේ ලෝකෙන් උතුම් රටයි.
ජය කෝසා නගල්ලා අභිමානෙන් ඉඳිල්ලා එහෙම ලක් ත්‍රිපුණාසේ ආඩම්බර වෙයල්ලා මේ ලෝකෙන් උතුම් රටයි පුරසාරන් දොඩල්ලා පුරසාරන් දොඩල්ලා
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නම් වූ ආයතනය ගැන. එය ලෝක ප්‍රසිද්ධ ජාත්‍යන්තර දූෂණ සමීක්ෂණ ආයතනයක්. මේ ලෝක ප්‍රකට ආයතනයෙන් ලොව පුරා රටවල් 180ක රාජ්‍යංශයේ දූෂණ ගැන සමීක්ෂණ පවත්වනවා. ඒ ශාඛාවක් ලංකාවෙත් තියෙනවා, නවසීලන්තෙත් තියෙනවා. ඔවුන් ලොව පුරා රටවල් ඒ රටවල දූෂණ මට්ටම අනුව 1 සිට 100 දක්වා ලකුණු ලබා දීලා ශ්‍රේණිගත කරනවා. දැනට ප්‍රකාශයකට පත් කර ඇත්තේ 2021 වාර්තාවයි. ඒ අනුව ලෝකයේ කිසිම රටක් 100%ක් ලකුණු ලබාගෙන නැහැ. ඒ කියන්නේ ලෝකයේ කිසිම රටක් දූෂණ වලින් මිදිලා නැහැ. එහෙනම් කමක් නැද්ද අපේ රටත්? වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ 88ක්. මොකද්ද රට? නව ශ්‍රීලන්තය, ඩෙන්මාර්කය හා ෆින්ලන්තයත් ඒ මට්ටමේම සිටිනවා. නව ශ්‍රීලන්තයේ ඉන්න අපට සතුටු වෙන්න පුළුවන්. අපි ඉන්නේ ලෝකයේ අඩුම දූෂිත රට තුල නිසා. ලකුණු 12ක් ලබාගෙන ලෝකයේ අන්ත දූෂිත රට හැටියට සැලකෙන්නේ සෝමාලියාව. ඔබ අහලා ඇති උරුගුවේ කියන රට ගැන. තමා සතු වත්තේ වැඩ කිරීමට ට්‍රැක්ටරයක් සහ පරණ ෆෝක්ස්වැගන් මෝටර රථයක් පමණ හිමිව සිටි 2015 උරුගුවේ ජනාධිපති වූ ජෝසේ මුජිකා ලෝකයේම දුප්පත් ජනාධිපති හැටියට නම් කෙරුණා. නමුත් 180න් ලකුණු 73ක් ලබාගෙන 18 වැනි තැන ඉන්නේ උරුගුවේ. අපේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතාගය ඩොලර් මිලියන 27ට පහත වැටෙද්දී උරුගුවේ විදේශවත්කම් මගේ ඩොලර් මිලියන 15,800ක්. අපේ වගේ 600 ගුණයක්. දූෂණ දර්ශකේ අපේ ශ්‍රී ලංකාවේ ඉන්නේ කොතනද? ලකුණු 37ක් ලබාගෙන අපි ඉන්නේ 102 වැනි තැන. රාජ්‍යංශයේ වංචා දූෂණවල ප්‍රමාණය ගැන මෙයින් මැනගන්න පුළුවන්. ඉන්දියාව පවා අපට ඉහළින් ඉන්නේ 86 වෙනි තැන. ආසියාවේ හොඳම රට හැටියට, ඒ කියන්නේ අංක 1 හැටියට ඉන්නේ සිංගප්පූරුව. සිංගප්පූරුව ඇත්තටම ලෝකෙනුත් 3 වෙනි තැන. මුළු රටම එකම වාණිජ නගරයක් වගේ තියෙන සිංගප්පූරුවේ දූෂණ නැතිවීමට හේතුව මොකක්ද? විචාරකයන් දක්වන්නේ දූෂණ මර්ධනයට නිසි යාන්ත්‍රණයක් තිබීම හා එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට ඇති දේශපාලනික කැපවීමයි. මේ කතාව බලන්න. 1986 දෙසැම්බර් 14 වෙනිදා සිංගප්පූරුවේ ජාතික සංවර්ධන ඇමති ටේ චියන් වොන් දීනසා ගත්තා. ඔහු දීනසා ගැනීමේ හේතුව අනාවරණය වුණේ නැහැ. පසුව අගමැති ලී ක්වාන් යු පාර්ලිමේන්තුවට කළ හෙළිදරව්වකින් ඒ රහස එළි වුණා. ටේ චියන් ඇමතිවරයාට ඩොලර් මිලියනයක අල්ලසක් ලබා ගැනීම ගැන චෝදනා එල්ල වී තිබුණා. ඔහු ලී ක්වාන් යු හමු වී තමා බේරා දෙන ලෙස ඉල්ලීමක් කළා. නමුත් ලී ක්වාන් යු ඒ ප්‍රතික්ෂේප කළ බව පසුව හෙළි වුණා. ලී ක්වාන් යු තමන්ගෙන් උදව් ඉල්ලූ ඇමතිවරයාට මෙන්න මෙහෙම කිව්වලු. ටේ චියන්, ඔබට විකල්ප දෙකක් තිබෙනවා. එකක් ඔබට විරුද්ධව තියෙන අල්ලස් චෝදනාවලට මුහුණ දීම, නැත්නම් දිවිනසා ගැනීම. ඇමතිවරයා ඒක තමයි කළේ. ඇමතිවරයාගේ මරණයෙන් පසු සිංගප්පූරු නීතිපතිවරයාට නඩුව ඉදිරියට ගෙන යාමට බැරි වුණත් ලී ක්වාන් යුගේ ඉතා දැඩි දූෂණ විරෝධී ප්‍රතිපත්ති රට පුරා පැතුරුණා. ලී ක්වාන් යු කොයිතරම් උග්‍ර දූෂණ විරෝධියෙක්ද කියනවා නම් ඔහු වරක් කිව්වා, මම මැරිලා වලදාන වෙලාවේ හරි මට පෙනුනොත් වැරදි දෙයක් කරනවා කියලා මම වලිනොත් නැගිටලා එනවා කියලා.
And even from my sick bed, even if you are going to lower me into the grave and I feel that something is going wrong, I'll get up.
ඕනෑම රටක දූෂණයක් නැති කිරීමට ප්‍රබල යාන්ත්‍රණයක් සහ ඍජු දේශපාලන කැපවීමක් අවශ්‍යයි. 1950 ගණන් වල ලංකාවට පැමිණි සිංගප්පූරුව අගමැති ලී ක්වාන් යු සිංගප්පූරුව ලංකාව බවට පත් කරන්න උවමනා බවක් කිව්ව නේද? ඔබ අහලා ඇති මේ කතාව. හැබැයි ඔවුන්ගේ වාසනාවට සිංගප්පූරුව ලංකාව බවට පත් කරගන්න බැරි වුණා. නැත්නම් අපේ අවාසනාවන්ත ඉරණම ඔවුන්ටත් අත් වෙන්න තිබුණා. ලී ක්වාන් යු රටේ ලස්සන දැක්කා. හැබැයි අපේ නායකයන්ගේ කැත දැක්කේ නැහැ.
ඉතින් අපි කොතරම් සත්‍ය වුවත් අමීර දේවල් පමණක් කතා කරන එක හරි නැහැනේ. ඒ නිසා අපි මාතෘකාව වෙනස් කරමු. අපි ටිකක් සංස්කෘතිය පැත්තට යමු. පසුගිය උඳුවප් පුරු පසළොස්වක් පොහොය දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 7 වෙනිදාටයි. මේ දවස නිල වශයෙන් සිරිපා වන්දනා සමය ඇරඹෙන දිනයයි. සිරිපා වන්දනා සමය වෙසක් පුර පසළොස්වක දක්වාම, ඒ කියන්නේ මැයි මාසය දක්වාම පවතිනවා. සමනල කන්ද, සමන්ත කූටය, ආදම්ගේ කන්ද, සිවනොලිපාත මලේ, අල් රෝහුන් ආදී වශයෙන් හඳුන්වනු ලබන ශ්‍රීපාද කන්දට ඒ විවිධ නම් පටබැඳලා තියෙන්නේ එකෙක් ආගමික දෘෂ්ටි අනුව නේද කියා ඔබට ඒ නම් වලින්ම වැටහෙන්න ඇති. ඒකනේ අපි කිව්වේ මේ ලෝකයේ වැදගත් ලෙස සැලකෙන කිසිම දෙයක් ගැන ලෝකයේ එකඟතාවයක් නැහැ කියලා. බෞද්ධයන් විශ්වාස කරන්නේ ශ්‍රීපාද සටහන බුදුරජාණන් වහන්සේගේ වම්පාද ලාංඡනය බවයි. බුදුරජාණන් වහන්සේ තෙවැනිවර ලක්දිවට වැඩිය අවස්ථාවේ සබරගමුවේ ප්‍රාන්ත නායකයාව සිටි சுமண சமன் நடப்பதியாகே ஆராதனையின் சமநல கந்துமுதுனே வம் பாதலாஞ்சனே பீட்ட உபவ பௌத்தியன்கே மத்தையாய் இந்துவன் விசுவாச கரணமா ஏ சிவதேவியன்கே பாசதான பவ கிறிஸ்தியானியா இஸ்லாம் பெத்துமதுன் விசுவாச கரண்ணே ஏ பாசதான ஆதம்கே பவாய் கோம உனத் சீலு தினாம் எக்குத்துவி சமநல கந்த தரணே கரணே கரணம் அலங்காராய்
பானே மாவன
සිරිපා වන්දනාව ආරම්භ වූයේ කුමන කාලයේදැයි ස්ථිරවම කිවන හැකි. නමුත් දෙවන සියවසේ සිට සිරිපා වන්දනාව ඇරඹුණ බවට සාධක පවතිනවා. ක්‍රිස්තු වර්ෂ 1055 සිට 1110 දක්වා පොළොන්නරුවේ රජකළ මහා විජයබාහු රජතුමා පිහිටුවා ඇති අඹගමුව සෙල්ලිපියේ රජතුමා ශීර්ෂ පාදස්ථානය වෙනුවෙන් කරන ලද සේවාව ගැන සඳහන් වෙනවා. ශ්‍රීපාදස්ථානය ගැන නොයෙකුත් සංචාරකයන් සටහන් තබා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 412 ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂූන් වහන්සේ ලක්දිව චාරිකා කරමින් සිට සිරිපා වන්දනා කිරීමට ගිය තොරතුරු සුවකී චාරිකා සටහනේ විස්තර කරත. උන්වහන්සේගේ සටහනේ සඳහන් වන්නේ සමන්ගිරි මෙන්ම නාගදීපයෙහි සිරිපා සටහන් නැති බවයි. අත්තන සියවසෙහි මැද භාගයේදී ලක්දිවට වැඩිය චීන ජාතික වජිරබෝධි නැමති භික්ෂූන් වහන්සේ ඒ කාලයේදීම පැමිණි හියුන් සාන් භික්ෂුවත් අනුරාධපුර මහා විහාරයේ වසමින් ලංකාවේ තොරතුරු රැස් කළ අතර එම තොරතුරු තුළ ශිෂ්‍යපාද ස්ථානය ගැන කරුණු දක්වා තිබෙනවා. අරාබි ජාතික දේශාටකයෙකු වූ සුලේමාන් ක්‍රිස්තු වර්ෂ 851 සෙරන්ඩිප් දිවයිනට ඒ කියන්නේ ලංකාවට පැමිණියා. ඔහු සමනලකන්ද හඳුන්වා ඇත්තේ අල් රුහුන් යනුවෙනි. ඒ අදහස වූයේ රෝහණ පර්වතයේ යන්නයි. පාපයේ සාපයට දනුවම් වශයෙන් ආදම් ස්වර්ගයෙන් බැහැර කළ පසු ඔහු තනිපයින් මෙම කඳු මුදුනේ විසූ බවත් එසේ සිටීම නිසා ඔහුගේ පා සටහන ගලේ එබී ගිය බවත් ඉස්ලාමිකයන් විශ්වාස කරන බව සුලේමාන් සඳහන් කරනවා.
තවත් දේශාටකයෙකු මාකෝ පෝලෝ ක්‍රිස්තු වර්ෂ 1349 දී සිරිපා වන්දනාවේ ගොස් තබාරි සටහනේ කියවෙන්නේ දම්වැල්වල සහාය නැතුව සමන්ගිර තරණය කිරීම අපහසු බවයි. තවත් බොහෝ සංචාරකයන් ශ්‍රීපාද ස්ථාන ගැන වාර්තා තබා ඇතත් ලංකාවේ සිරකරුවෙකු සිටි රොබර්ට් නොක්ස් ලියූ අපූරු සටහනකින් මේ කතාව නිම කරන්න අපේ අදහස. රොබර්ට් නොක්ස් කියනවා මේ දිවයිනේ උසම යයි සම්මත කන්ද පිහිටා ඇත්තේ කන්ද උඩරටට දකුණෙන්. මේට සිංහල භාෂාවෙන් සමනල යයි කියනු ලැබේ. එහෙත් පෘතුගීසින් හා යුරෝපීයන් විසින් මේට ඇඩම්ස් පීක් යයි කියනු ලැබේ. බොහෝ දෙනෙක් තම තමන්ගේ ආගම අනුව සිරිපා සටහනට තම තමන්ගේ ආගම සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඉතා ඈතට දිව යන මෙහි බෞද්ධ ඉතිහාසය අනුව පැහැදිලිවම ශ්‍රීපාද ස්ථානය බෞද්ධ සිද්ධ ස්ථානයක් බවට තහවුරු වෙලා තියෙනවා. හිතවතුනි, අපට වෙන් වී ඇති කාලයේ අවසානයටයි අපි දැන් පැමිණ සිටින්නේ. අද අපි උත්සාහ කළේ 2022 වර්ෂයේදී මදක් ආපසු හැරී බලන්නයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පසුගිය වර්ෂයේදී උදා වූ අයහපත් ආර්ථික වාතාවරණය ගැන කතා කරන්නයි. ඇත්තෙන්ම ඔබට පෙනෙනවා ඇති ඒ අයහපත් තත්ත්වය ඉබේ ඇති වූවක් නොව අපේම රට කරවන්නන්ගේ වර්ධින් නිර්මාණය කරගත් එකක් බව. අප මේ ඉදිරිපත් කළ තුරු ඇත්තෙන්ම හරිම අමීරි ඇත්ත තිත්තයි කියනවනේ. නමුත් මේ කරුණු සියල්ලම ශ්‍රී ලංකා රජය සහ දෙයාත්‍යන්තර වෙබ් අඩවිලනුත් ප්‍රසිද්ධ කරන ලද වාර්තා මගිනුත් හෙළිදරව් කරන ලද තොරතුරු. වඩා වැදගත් වන්නේ අපදරණ මතය නොව සත්‍යයයි. අදත් පුරුදු පරිදි ජන්මභූමි නිෂ්පාදනයේදී කතනෙන් සහාය වුණා චන්ද්‍රා ගුණසේකර. ඇත්තෙන්ම ඇය දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකාවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ. ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද ජන්මභූමි නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා උපාලි ගුණසේකර. අපි නැවතත් තවත් ජන්මභූමි වැඩසටහනකින් හමුවෙමු. ඔබට සුවදායි රාත්‍රියක්. ආයිබෝවන්. අවසාන වශයෙන් කවුරු මොනවා කළත් අපේ මව්බිම රැකගත යුත්තේ අපිමයි. සුන්දර ශ්‍රී ලංකාව ඇත්තෙන්ම ලෝකයෙන් සුන්දරතම රටයි. ඒ රැක ගැනීමත් අපට බාරයි.